මා දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් වෙනව නෙමෙයි. අපි තුළ මිත්‍යා දෘෂ්ටිය තිබුණ නැහැනේ. මිත්‍යා දෘෂ්ටිය තිබුණ නැති නිසා ස්වභාවයෙන් අපි සම්මා. අර පුංචි ළමයි ප්‍රභාස්කරයි කියලා කියන්නේ කිසිම කෙලෙසයක් අඳුරන්නේ නැහැනේ. රාගය අඳුරන්නේ නැහැ, ලෝභය අඳුරන්නේ නැහැ, ද්වේෂය අඳුරන්නේ නැහැ, දසසිල් කඩන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ සිල්වත් කියලා කියන්නත් බෑ, රාතුන් කියලා කියන්නත් බෑ. අන්න ඒ වගේ ස්වභාවයක්. දෘෂ්ටියක් උපාදානය වෙන්න කලින් දෘෂ්ටි විරහිත වෙලා හිටියා. උපාදාන වෙච්ච ගමන් එයා දෘෂ්ටිගත වෙනවා. නැති එකක් නැතය කියලා දැනගත්තාම එයා සම්මා දෘෂ්ටිකයෙක් වෙනවා. නැති එකක් ඇතේ කියලා විශ්වාස කෙරුවොත්, උපාදානය කෙරුවොත් එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේම නැති දෙයක් තියෙනවායේ කියන විශ්වාසය. මේ අහුවෙන්නේ මම කියලා විශ්වාස කරනවා. පේන්නේ මට කියලා විශ්වාස කරනවා. ඇහෙන්නේ මට කියලා විශ්වාස කරනවා. මේ දේපල මගේ කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ එහෙම එකක් නැහැ. නැති එකක් තියෙනවා කියලා හිතනවනේ. ඒ නිසා ආත්ම දෘෂ්ටිය හැදෙනවා. තාම ප්‍රශ්නෙට උත්තරේ විසඳුන්නේ නැහැ. දිවට රස දැනෙනවා. කනට ශබ්ද හැෙනවා. දැනුනේ රස කාටද? දිවට. ඒක දැනීමක් විතරයි. ඇහුනේ කාටද? කනට. ඒකත් දැනීමක් විතරයි. මට ඇහුණාය තුල අර දැනීමට මම පුද්ගල සත්ව ස්වභාවය දෙනවා. දීලා ඒකට අනුව කටයුතු කරනවා. ඒ නිසා දුක හට ගන්නවා. ඕක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. කනට හැවුණා. කනට හැවුණා. එච්චරනම් එච්චරම තමයි. මෙච්චරයි කියලා කියන්න එකක් නැල්ල. හැබැයි කනට හැවුණා. කනට හැවුණා. පුදුම වැඩේ. එයා මට බැන්නනේ. ඒ කනට හැවුණ නැල්ල. එයාට හැවුණලු. එයා එතනට එනවා. එයාට ඇවුනලු. කෙනෙක්ගේ ගුණ වර්ණනා කරනකොට, ආත්ම වර්ණනා කරනකොට පුදුම සන්තෝෂයක්. සයන්නාතේ නම් ඒට උදේ කිරිපැන් ටික අපූජ කරගන්නද? අපි කිරිපැන් එල්ලුවේ නැහැ නේ යාගේ. එයා ආරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයා ආරි හොඳ කෙනෙක්. සාසන ලාභී කියා. සාසන තිතකාමි. සංඝයාට පුදුමාකාර පෑදීම කියලා ගුණ කිව්වා විතරලු. දැන් අතෙරිපැල් දෙදාස් තියෙනවලු. ඒක වේදන්තලයා කිරිපැන් පූජා කරන්න ඇති. ඇයි ඒ? ඇවුනා විතරක් නෙමෙයිලු. ඒ ඇවුනේ මට කියලා එයා හිතනවා. ඒ නිසා යාට ආත්ම දෘෂ්ටියක් ඇදෙනවා. ඒක නඩත්තු කරන්න එයා ඕන් දන් දෙනවා. හැමදේම කරනවා. බැරිලා පොඩි වරදකට බැන්නාම ඒකෙම අනිත් පැත්ත. අර දීප්ති දේවල් ඔක්කොම කීකී බලිනවා. මෙයාට කෙතෙල් කැමක් මන් දුන්නා. මගේ කෙතෙල් කැම් කාලා මටම බලිනවා කියලා ඕන් කීකී ලර් කෙතෙල් කනගෙන කියනවා එයා. ආත්ම දෘෂ්ටිය උපාදානය වෙලා ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන යම් පින්කමක් කරනවා නම් ඒ ආත්ම දෘෂ්ටියට කැරලක් ඇති වෙච්ච වෙලාවක යම් කිසි කඩතුළුවක් ඇති වෙච්ච වෙලාවක ඒකෙම අනිත් පැත්තේ ඒ විදිහටම එනවා. බලාපොරොත්තු රයිතව දන් දෙන කෙනාගෙන් ගත්තට කමක් නැල්ලු. බයි බලාපොරොත්තු ඇතුව දන් දෙන කෙනාගෙන් යමක් ලබනකොට ඒ තාපසය දැනගන්න ඕනේ. මම මේක දානයක් නෙමෙයි ගන්නෙ, ණයක් ගන්නෙ. අනිවාර්යයෙන් මට මේක පොලිත් එක්ක, එහෙම නැත්නම් පොලි රයිතව මුදල් හරි මට කවදාද දෙන්න වෙනවා. ඇයි ආ බලාපොරොත්තු ඇතුවනේ දෙන්නේ? එහෙනම් මේක ණයක් තමයි මේ ගන්නෙ. සාමාන්‍ය තපස්වරු ණය ගන්නෑ. ඒකයි අර දානයක් දෙනකොට එයා බලාපොරොත්තු ඇතුවද නැතුවද දෙන්නේ කියන එක විමසලා බලන්න ඕනේ. පින්නපාතදී බලාපොරොත්තු නැතුව දෙන්න. ඇයි එයාට අපි දැනුවත් කළේ නැන්නේ? අසුවල් වෙලාවට එනවා අය, අසුවල් දිසාවට එනවා අය දැනුවත් කළේ නැහැ. එයා දන්නේ නැහැනේ. අනිත් එක අපි වෙන සූදානම් වෙලා නෙමෙයි ඉන්නේ යා. ඒ මොහොතේ ආමුලෙස දැක්කාම ඉතන දෙයක් තියෙන දෙයක් පුළුවන් දෙයක් හැදෙනවා. එතන බලාපොරොත්තු නැහැ. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයකුත් නැහැ. ඒක ණයක් නෙමෙයි කියලා කියනවා. පින්ඩපාතේ ණය නැහැ කියලා කියනවා. සකසලා දන් දෙනවා කියන්නේ මෙයා සකසන්නේම ණයක් තමයි සකසන්නේ. සකසන දන් දෙන ඒ වාර්ෂික දාන, තේරු දාන හැම එකක් තුළම ණයක් තියෙනවා. ඒ අන්තිම ලයිස්තුව දෙනවා. සමහර අය ඇවිල්ලාම කියනවා. සන්නස 23 වෙනිදා අපිනේ දාන දෙන්නේ. ඉතින් ආම්දරෝ දන්නවා 23 වෙනිදා පේරු දාන්නේ මේගොල්ලන් තමයි තියෙන්නේ කියලා. ඇයි ඉතින් අවුරුදු 5ක් විතර දැන් ආම්දරෝ දාන්නේ වළඳලා ඒ ඔක්කොම දින දන්නවනේ. ඒ ඇවිල්ලා කියන සන්නස 23 වෙනිදා දාන දෙන්නේ අපිනේ. එතකොට ආම්දරෝ දන්න මේ ණය ඉල්ලන්න ඇවිල්ලා තින්නේ. ණයකාරෙක් නේ. දින කියන්නේ නැන්නේ. සන්නස මේ අම්මට ටිකක් අසනීපනේ කිරි අම්මට. ඉතින් ඔබ වහන්සේ පිටට වඩිනව නේද? වඩින්න පුළුවන්ද නෙමෙයි වඩිනව නේද? ඒ අන කරන්නේ. ඇයි ඒ ණය දීලානේ තියෙන්නේ? ණයට බක් කාලානේ. එහෙම දෙයක් තියෙනවා. ඒ ආත්ම දෘෂ්ටියේ. එයා අදනව ආත්ම දෘෂ්ටියක් මම මේක දුන්නාය එනම් මේක කෙරෙන්න ඕනේ. මමනේ දුන්නේ. ආත්ම දෘෂ්ටිය. ඒක අර පුදුජන ස්වභාවය තුල ආර්ය ස්වභාවය තුනක් තියනවලු. ඇහුණා නෙමෙයි පුදුමඩ මට බැන්නනේ ආන්දරු. උන්වහන්සේට වැඩක් නැන්නේ මගේ අඩුපාඩු. මට බැන්නනේ ආන්දරු. ඇහුණා නෙමෙයි. ඇහුණා නෙමෙයි මට බැන්නා. ඕම ආත්ම දෘෂ්ටි ගන්න මේ ඇස කන දිව නාසය සම මේ හැමදේම මේ ආත්ම දෘෂ්ටි ගන්නවා. එහෙම දෙයක් වුණා. එහෙම දෙයක් කළා. එහෙම දෙයක් මම දැක්කා. එහෙම දෙයක් මට දැනුණා. එහෙම දෙයක් ඇහුණා. එයා තමයි එහෙම කළේ. මෙයා තමයි මෙහෙම කළේ. මෙයා තමයි ගත්තේ. අරයා තමයි ඒක කළේ. ඒ ඔක්කොම ආත්ම දෘෂ්ටි. ආත්ම දෘෂ්ටිය නැති වෙච්ච රාතිකට ගිල්ලවම රාත බලනින්න. කෙසෙල් ගෙඩියක් නම් තිබුණා තමයි දැන් නැහැ. තිබුණා දැන් නැහැ. කවුද ගත්තේ? ඒක ගත්ත කෙනාගෙන් ආන්ද වෙයි නේද? ගත්ත කෙනාගෙන් ආන්ද වෙයි. උන්නාස කියන්නේ. කෙසෙල් ගෙඩිය තිබුණා මේ දැන් නැහැ. එච්චර උන්නාස කියන්නේ. එතන ආත්ම දෘෂ්ටියක් නැහැ. කෙසෙල් ගෙඩිය අර ආම්දුරල ගත්තනේ කෙසෙල් ගෙඩිය මං බලන්නේ කිව්නාතේ ඉතින් මං කෑදර ආම්දුරනේ. ඕම් ප්‍රශ්නේ. අර කෙසෙල් ගෙඩිය ගත්තා කියන එකත් කියනවලු. අර ආම්දුරන්ට බයිනවලු. එහෙනම් උන්නාතේ ඇයි බයින්නේ? උන්නාතේ කෙසෙල් ගෙඩිය බලාපොරොත්තුෙන් ඉඳලා. Tamante එක ගැන අදහසක් තිබිලා ඒක Tamanට අම්බුන්නනේ ඒකයි බයින්නේ. මේ බයින්නේ. ආත්ම දෘෂ්ටිය. තමන්ගේ ධර්මික චර්යාව තුළ දානශාලාවෙන් උදේ දානේ වළඳලා පටන් ගත්තාම අවසාන ගිලම්පතෙන් පස්සේ ලෙනට කුටියට වඩින මේ මොහොත දක්වාම තමන්ගේ ආත්ම දෘෂ්ටි ඔක්කොම නඩත් වෙන මේ නාම රූප වල. අඳුනගන්නේ බොහොම අතලොස්සයි. ඒ කට්ටිය තමයි රාත් වෙන්නේ. ඒක ආත්ම දෘෂ්ටියක්වත් අපට පේන්නේ නැහැ. ඉතින් කෝප්පේ උන්නාන්ස අතන තියලා ගියේ. උන්නාන්සේ අතන තියලා ගියේ. දැන් උන්නාන්සේ හොප්පේ නැතිබ්බේ. එයි මං කලබල වෙන්නේ. උන්නාන්සේගේ කෝප්පේ වුණත් මම කැමති විදිහට තියෙන්න ඕනේ. කොහොමද මගේ ආත්ම දෘෂ්ටි එතන නඩත් වෙන්නේ නැති? උන්නාන්සේට ආත්ම දෘෂ්ටියක් තියෙනවා අය කියලා ඒ සත්පුද්ද ස්වභාවයෙන් ඒක බැලුවා විතරක් නෙමෙයි තව වර්ධකුත් කරනවා. ඒකත් එක්ක මගේ එකත් පොඩ්ඩක් නඩත්තු කරගන්නවා. හරි ආසයි ඒක නඩත්තු කරගන්න. ඒ විදිහට තමකමත් නඩත්තු කරගෙන අනුන්කමත් ඒක නඩත්තු කරනවා. ඒ හැම ඉරියව්වක් තුළ මේ ආත්ම දෘෂ්ටිය තියෙනවා. දකින්න හැමතැනම මේ ආත්ම දෘෂ්ටිය නඩත්තු වෙනවා. ඇයි නම සබ්ජක් ගන්න මේක නිර්මාණය වෙනවා. සමහර සංඥාන්සේලා මේ පටිච්ච සම්පදේ හොඳට දන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාර පත්‍ය විඥාන ඕමනේ යන්නෝනේ. හැම තැනම ඉතින් දුකනේ තියෙන්නේ. ඉතින් දුක පත්‍ය අවිද්‍යා කියලා හිමිකක් තිබුණ නැහැනේ පොතේ. උන්වහන්සේ බෙස් උන්වහන්සේ දන්න තියෙකක් නිකන් ඉඳපාය කියලා ඕම් කලබල නැයි ඒ කලබල එන්නේ. උන්වහන්සේ එකක් දන්නවා. ඒ දන්න දේ දන්න විදිහට කියවුන්නේ නැහැ. ඕම් ප්‍රශ්නේ. සූත්‍රයක නමක් වැරදෙන්න බෑ. ඒක අඩංගු කරුණ වෙනස් වෙන්න බෑ. ඒ බලන්නේ මේ ධර්මයේ තුල පවා ආත්ම දෘෂ්ටි තියෙනවා. තියෙනවනම් යමක් පොතේ ඒක ඒ විදිහට කියවෙන්න ඕනේ. පොඩ්ඩක් හරි වැරදුනොත් ඉවරටම ඉවරයි. ඒ ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය තමයි තියෙන්නේ. පොතේ මම බලපු පොතේ එහෙම තිබුණා, උන්වහන්සේ බලපු පොතේ සමාත එහෙම තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මමත් පොතක් නේ බැලුවේ. මොනවාරි ඒ පොතේ තිබුණානේ. දැන් උන්වහන්සේත් මොනවාරි පොතක් නේ බැලුවේ. ඒ පොතේම තියෙන්න පුළුවන්නේ. ඒකේ කවුරු හරි එහෙම ලියලා තියෙන්න පුළුවන්නේ. ලෝකෙම එක පොතයිද තියෙන්නේ? එහෙම හිතන්න. එහෙම හිතකාමි නෑ යා. ඒ හැමතැනම ආත්ම දෘෂ්ටිය නඩත් වෙනවා. ඔහුගේ කියන එකත් ආත්ම දෘෂ්ටියක්ල, මගේ කියන එකත් ආත්ම දෘෂ්ටියක්ල. මගේ දේවල්වත් මට හිතෙ නැල්ලු. එන කාටදයිති? කාටදයිති? මගේ දේවල් කාටදයිති? ඔබ වහන්සේකින් අහන්නේ. මගේ දේවල් කාටදයිති? ඉදිමතයිද? දුර වැඩිද? සිංහල පැහැදිලි මදිද? ඈ? මගේ දේවල් කාටද අයිති? හරි. දැන් තමයි වාසිට වුනේ ඒක. මගේ දේවල් මට අයිති. අනුන්ගේ දේවල් කාටද අයිති? ඕම් රාතා ඉන්න තැන. මේක අනුන්ගේනේ. මේක මට අයිති නෑ. මම මේක මුරකාරයෙක්නේ. ඒ විදිහට දකින්න ලෝකෙ දෙන්නේ කෝපපින්ම් වල ඒ පාත්‍ර සිවුරු වල පාපිසල කොතනවත් රාතා නෑ. රාතන් වන්තේ නෑ. පාපිස තියෙන තැන මේක පාවිච්චි කරනවා. ඉතින් අත්තරයම ඉතින් වෙන කෙනෙකුට අයිති. මෙතන ඉන්න තාක්කල් මේක මුරකාරයා. අතන ඉන්නකොට එතන මුරකාරයා. එතකොට ඔබ වාසේ ගිජ්ජ කුට ඉන්නකොට ආ ගිජ්ජ කුට මුරකාරයා මම. මාරුවේ ඒක ජේතනාර. ඒක ජේතනාර මම මුරකාරයා. සවත්නෝරට ගියාම මේ සුබෝධාරාමේ මම මුරකාරයා. ඇයි ඔබ වාසේ හැමතැන මුරකාරන්නේ? ඉතින් මට ස්ථිරක නැන්නේ. ඉන්න තැන මම මුර කරගෙන ඉන්නවා. මගේ කියලා කිව්වොත් ඒකයි අයිතිකාරයා මම. අනුන්ගේ කියලා කිව්වොත් ඒකයි අයිතිකාරයා මම නෙමෙයි ඒක අයිතිකාරය අනුන්ගේ. ආර්ය කෙනෙක් විතරම දකින්නේ මේ ඔක්කොම අනුන්ගේ කියලාලු. මානකම සාතනෙටනේ අයිති. පාත්‍රය මානකමටනේ අයිති. දානෙ දෙන කෙනාටනේ අයිති. දෙන කෙනාටනේ අයිති. ලැබීම කර්මෙටනේ අයිති. ඔක්කොම අනුන්ගේ. ඒතර කිසිම දනක මම නඩත්තු වෙන්නේ නැලු. ඒ නිසා ආත්ම දෘෂ්ටියක් ඒතර නිර්මාණය වෙන්නේ නැහැ. උනත් බොහොම සියුම් ලෙස නිර්මාණය වෙන්නේ ටග්ගල උනන්සේ කඳුන ගන්නවා ටග්ගලෙක නිවැරදි කරනවා. නිත්‍යා දෘෂ්ටික ආත්ම දෘෂ්ටිය තුළ ජීවත් වෙනවා. සම්මා දෘෂ්ටික ආත්ම දෘෂ්ටිය අඳුනගෙන ඒක නිරෝධ කරන වැඩපිළිවෙලේ යෙදෙනවා. ඒ නිසා ලයට බව හතක් තියෙනවා. බව හතක් කියන්නේ දය අඳුරනවා. ඒක නිරෝධ කරන වැඩපිළිවෙලේ ඉන්නවා. නිත්‍යා දෘෂ්ටික අඳුරගෙන ඒක තුළ ජීවත් වෙනවා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ගෙවල් තියෙනවා, බයිසිකලයක්ත් තියෙනවා, ඒක තෙල් ගාලා තියෙනවා, ඕම එකක් ඇයිතත් ඉන්නවා. ඇත්තටම එහෙම දේවල් නැහැ. තියෙනවා කියලා හිතන නිසා මිත්‍යා දෘෂ්ටිය ඒක තුළ ජීවත් වෙනවා. ලස්සනට ඉන්නවා. හොඳ රතුපතු ගාන ලස්සනට ඇඳලා කරලා කාලා බීලා, දෙලියකකුත් දාලා, සින්දුකකුත් දාලා, පොඩි ඩාන්ස් එකක් දාලා ඉන්නවා. ඇයි ඒ ඔක්කොම තියෙනවා යාට? හැබැයි සම්මා දෘෂ්ටි කරද්දී පේනකොට යාට තියෙන මේ මොකවත් නැහැ. තියෙනවා කියලා හිතන අපි හැමතැනම අහුවෙලා, මුලා වෙලා, හැමතැනම මම නිර්මාණය වෙලා. ඒක යා නිවැරදිව දකින නිසා ඒක නිරෝධ කරන වැඩපිළිවෙලේ යෙදෙනවා. සම්මාව පුහුණු කරනවා යා. දැන් පැහැදිලිද? හොඳයි. ඊළඟපසට සූදානම් වෙන්න. දේශන ශාලාව මැද සංඝය සාකච්ඡා කරන මැද වතුර අල්ලන. අපි කියලා ඇලුවොත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අවසරෙන් නැතුව කවුරු කෙනෙක් කරොත් ඒක අසංවර ක්‍රියාවලියක්. මහා පාප ක්‍රියාවලියක්. ඉක්මීමක් නැති සංවරයක් නැති අසත්පුරුෂ ක්‍රියාවලියක් කියලා තමයි අපි ඒක නමන්නේ. මේකම ලෝකේ යනතනම තියෙනවා. අවසර තිබුණොත් ඒක විවාහ ජීවිතයක්. අවසර නැත්නම් අන්‍යයන් සම්බන්ධයක්. අර කොළ කැල්ල නැහැ. කෙලෙසන ස්වභාවය ඕක තේරුම් ගන්න බැරි නිසාලු සත්‍ය ඉපදෙන්නේ. අවසර දුන්නනේ. එන එක ප්‍රශ්න නෙමෙයි. කවුරුත් එකට මුකුත් වචනයක් කියන්නේ අවසර දීලා තියෙන. නිවීමෙන් අවතර තියෙන කිසිම දෙයක් කෙලෙස් නෙමෙයිලු. නිවීමට අවතර නැත්තම් ඒ ඔක්කොම කෙලෙස්. නිවුන් නැත්තම් කෙලෙස්. අවතර නැහැ. නිවීමට අවසර නැහැ. චිත්ත ජීවිත කාලෙම මාළුවා වතුර නේද ඉන්නේ? මාළුවාට සීතල දැනෙන්නේ නැත්තේ. සරලව මාළු හොඳට කන්න ඇති මේ කාලෙ නේද? ලෝල්ලු එන්නේ. ආල්මසෙජියට ඒකට යන්නෙත් නැන්නේ නේද? ඉවර වෙනකන් ඉන්නවා ඒක. ජීවිත කාලෙම මාළු වතුර ඉන්නවලු මාළුට සීතල දැනෙන්නේ නැතිලු. ඇයි ඒ? නෑ. පොටි ධර්මතාවය තමයි පොට සරලව ඉතින්. මාළුවා ජීවිත කාලෙම සීතල හඳුනාගත්තේ නැල්ලු. එහෙනම් මට දුක දැනෙන්නේ ඇයි? සීතල දැනෙන්නේ නැහැ. සීතල කියන්නේ දුකට. මම හඳුනාගෙන ඉන්නේ. ඒ හඳුනාගත් එක තමයි ප්‍රශ්නේ. ඒක විසඳන්න තමයි කමටම් වඩන්නේ. කෙලෙස් හඳුනාගත්තා. හඳුනාගත්ත නිසා දුක අටගත්තා. ඒ දුක වාව ගන්න බැරි වුණා. ඒකෙන් නිදහස් වෙන්න සාතුරු මහතේ සරණ ගිහිල්ලා ගොඩාක් දේවල් පුරුදු කරන්න සිද්ධ වෙලා. ගිලම්පස් වල නම් ලෝකයක් ඇදෙන්නේ අයිපෝටි. කෙලෙසල අවශ්‍යතාවය. ලෝකයක් ඇදෙන්නේ කෙලෙසල අවශ්‍යතාවය. කෙලෙස හැදෙන්නේ ඇයි? නවත්මේ අවශ්‍යතාවය. තවත් නැදෙන්නේ ඇයි? මේක තමයි ලෝකෙ පිළිබඳව තියෙන සරල සමීකරණය. ආර්යවරු උදකලා වෙලා නිතරම ගවේෂණ මේකට හේතුව මොකද්ද? අරකට හේතුව මොකද්ද? එහෙනම් මේක නම් ඵලයට මොකක් විය යුතුද හේතුව? ඒක හොයාගන්නවා. එවුවාම මේක මොන විදිහටද තේන්නේ මේ මුළු පෘථිවියම සම්පූර්ණ වේදිකාවක් වගේ අම්මා තාත්තා ලොකු අම්මා කිරියම්මා කිරියත්තා ව්‍යාපාරිකයා ඒගොල්ලෝ එක එක චරිතවල රඟපානවා මේක සම්පූර්ණ නාට්‍යය මේ වේදිකාවක මාපොළොව කියන වේදිකාව මේගොල්ලෝ ඔක්කොම රඟපානවා නළුවෝ නිළියෝ වගේ ඔක්කොම රඟපානවා එක එකනට එක එක චරිත තියෙනවලු කිරියම්මා කිරියම්මාගේ චරිත රඟපානවා පාසල් යන දරුවා පාසල් යන දරුවාගේ චරිත රඟපානවා ගුරුවරයා වේවලක් අරගෙන ගුරුවරයාගේ චරිත රඟපානවා ඔක්කොම රඟපානවා ඒ මහා වේදිකාවක මම නරඹන්නේ කියලා මම බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්න කතාව මම උඩපයින්නවා කෑ ගන්නවා ගත් කපනවා වලවල් ආරනවා අර මනස බත් වෙනවා බත් විකුණනවා මම බත් කරනවා hina වෙනවා නටනවා සින්දුකින් අර මනස බීලා වැටිලන ඔක්කොම රඟපානවා මේ ලෝකෙ ඔක්කොම රඟපෑමක් තියෙන්නේ. එයා මේ නාට්‍ය තුල නෑ. එයාට කිසිම චරිතයක් ලැබිලා නෑ. එන්නේ ගාහකට වාඩි වෙලා වේදිකාවේ නාට්‍ය නරඹන ඔයා. එයා නරඹන්නේ රඟපාන්නේ දෙමේ. ආර්යෝරු කියන්නේ ඒ වේදිකාව පෘථිවිය නම් වූ වේදිකාවේ රඟපාන්නේ නෙමෙයි. එයා නරඹන්නේ. ඒ නිසා මිනිසුන්ගේ සේරම අඩුපාඩු කියලා එයාට පේනවා. එයා බලන් ඉන්නවා. අම්බෙන් දෙයක් වළඳලා බලන් ඉන්න මොකද මේ වෙන්නේ කියලා. තාපසික ඉසේරිය යුතුයි. කිසිසේත්ම වේදිකාවට නැගලා කුමක්කෝ චරිතයක් රැගෙන රඟපාන්නේ නොවිය යුතුයි. එයා වේදිකාවෙන් පාළ බොහොම සුවසේ වාඩි වෙලා ඒක නරඹන්නේ කිය යුතුයි. නරඹනකන ඒ නාට්‍යයෙන් එතර වෙනවලු. නාට්‍යවරු නම් එයා ගෙදර යනවලු. ඒකෙන පිළිනියම් පානවලු. අර රඟපාන කෙනා බෑල තව වේදිකාවට නැගිනවලු. ආයෙක රඟපාන්න තියෙනවනේ ආයෙක රඟපාන. ඒ නාට්‍ය උරුනම බෑලා ආයි ඉපදිලා තව වේදිකාවට නැගලා ආයෙක රඟපානවලු. නරඹන්න එමන නෑ. ඒක ගොඩක් වැඩ තියෙනවලු. නාට්‍ය වරෙච්ච ගමන් එයා වැඩ ඉවර කරගෙන යනවා කියන්නේ. එයා යනවා. ඉන්න මේ ලෝකේ හැම චලනයක්ම හැම ගනුදෙනුවක්ම හැම ක්‍රියාවලියක්ම තමන්ට අයිති නැති පරිබාහිර දෙයක් විදිහට දකින්න. තමන් ඒක තුල නෙමෙයි කියන එක නිතරම හිතන්න. වෙන්වෙච්ච ස්වභාවය තුළ ජීවත් වෙන්න. එතකොට ලෝකෙ වෙන් වෙලාම යනවා. නැත්තම් වේදිකාවක චරිතයක් තමයි රඟපාන්න වෙන්නේ. ඒ කාලේ ලක්ෂිතේ ඉන්නකොට මට මැටිකෝප්පයක් හම්බෙලා ඉන්නවා. වතුර බොන්න. මම ඒක මැටිකෝප්පෙන් ගොඩක් කාලයක් පැන් වැළඳුවා. අවුරුදු 20ක් 22ක් විතර තියෙන කාලේ මගෙත් එක්ක තපස් රකපු කෙනෙක් ආමුලෙස ආපු කෙනෙක් එතන එයා දන්නේ නැහැ ඒක මගේ කියලා. එයා ඒ කෝප්පේ ගත්තා. හොඳ කෝප්පයක් නේ. සම්බොන්න හොඳයි කියලා. මගේ ළඟ හිටපු කෙනා එයාට කිව්වා ඒක 80ලාගේ කෝප්පේ එක තියන්න කිව්වා. මට නෑ එක ගන්න. එතකොට එයාට තේරුණා එයාගේ වරදක් වුණා කියලා. ඒක ගන්න කියපු නිසා ඒ වරද බරපතලයි කියලා එයාට තේරුණා. තග්ගල මගේ ළඟට ඇවිවා ස්වාමීන් වහන්සේ එතකොට ගන්නකන් නොකිව්වේ මං කිය ඒක මගේ අවශ්‍යතාවයට නම් තියෙන්නේ ඒක මගේ කියන්නේ මට අවශ්‍යයි එහෙමනම් ඒක මා සතුව තියෙයි මම මේක මගෙන් වෙන් කරලා මගෙන් ඈත් කරලා තිබ්බේ අවශ්‍යතාවය මට නැති නිසා ඔබ ඒක ගත්තේ ඔබේ අවශ්‍යතාවය නිසා එහෙනම් අවශ්‍යතාවය තියෙන කෙනාට ඒකයි තියෙන්නේ අවශ්‍යතාවය තියෙන කෙනාට ආයිති. ඔබේ අවශ්‍යතාවෙත් ඒක ඔබ සතු වුණා. ඒක ඔබට ආයිති ඔබ ගන්න කියලා කිව්වා. මම ආයේ ඒකෙන් පෙන්වලන්නේ නැහැ මගේ ජීවිත කාලේ. එදා මට ඒ තේරිච්ච ධර්මතාවයේ කෝප්පේ ගත්ත කෙනාට අයිති කෙනෙක් නෙමෙයි. මේ ලෝකේ කර්මයේ අවශ්‍යතාවයේ කර්මයේ අයිති කෙනාටලු එක අයිති වෙන්නේ. මගේ කර්මයට අනුව මේක මට අයිති. මගේ කර්මය මට අයිති නැත්නම් මේක මට ලැබෙන්නේ නැහැ වෙන කෙනෙකුට ලැබෙනවා. මේ වෙනකොට කීප දිනකට ගිලම්පස ලැබිලා නැහැ. ඇයි ලැබිලා නැත්තේ? ඒ කර්මය නැහැ. ඒ නිසා ලැබිලා නැහැ. කර්මය තියෙන අයට ලැබිලා තියෙනවා. එහෙනම් කර්මයේ අවශ්‍යතාවයටයි ඒක ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒකට මගේ කියලා අයිතියක් මට තියෙන්නේ නැහැ. ඕං ආත්ම දෘෂ්ටිය. කර්මයේ අවශ්‍යතාවයටම මේක ලං වුණා. කර්මයේ අවශ්‍යතාව ඉවරයි. ඒක ඈත් වුණා. අස්වලටයි මහරෙඩි. ඊයේ මගේ නේ. දැන් අද එයා උන්. එහෙනම් ලං වෙන්නේ කර්මයේ අවශ්‍යතාවයට. ඈත් වෙන්නේ ඒ අවශ්‍යතාවය සංසිඳුනාම. එහෙනම් කර්මානුරූපීව තමයි මේවා ලං වෙන්නේ, ඈත් වෙන්නේ, තමන් ළඟ පවතින්නේ, අනුන් ළඟ පවතින්නේ, තමන්ගේ වසඟේ පවතින්නේ, අනුන්ගේ වසඟේ පවතින්නේ, අයිතිවාසිකම් වෝමාර ඔක්කොම කර්මයේ අවශ්‍යතාවයට. ඕම් භෞතික දේ තුල ආත්ම දෘෂ්ටිය ගැලවෙන තැන. ඉවත්ම වල ඒ ආත්ම දෘෂ්ටිය කියා. එයා දකිනවා මාර කර්මයක් නේද? පාපිස්සක් ඇවිල්ලා තියෙන. රුපියල් 500ක් විතර වටිනවා. ඒක කොහෙන්ද මේ හිල්ලාවේ? හා දකිලෝමීටර් 100ක දුර ඉඳලා ඉතිල්ලා ඇවිල්ලා මෙතන තියෙනවා. ඒ කර්ම අවශ්‍යතාවයට ඇවිල්ලා යා. මොකක්ද කිව්වම එයා සංසාරේ ඉපදිලා එක ගුරුවරයෙක් ළඟ මානදම් පුරලා ඒ ගුරුවරයාට ගල්ලනේ කියලා ඒ සක්මන් මළුවේ හොඳට ගල්ලොක්කම අයිකල හොඳට අතුපතු ගාලා වැලි හලලා දාලා ලස්සට සියුම් හදලා කකුලට හරි සනීපයි ගුරුවරයා. ගුරුවරයා පාගන හැම මොහොතෙම හිතන පුතුම සනීපා. ශිෂ්‍යයා පුදුමාකාරව වත් කරලා නේ කියලා එයා සතුටු උනාලු. ඒ සතුටු සිතුවිල්ලෙන් ඇති වෙච්ච කර්මය අද උනාසයේ කකුලට ඒ සුවේ දැනෙන්න ඒ පාපිසමකට ඇවිල්ලා. මොනවා? ඒ කර්මය අවශ්‍යතාවයට ලේ කාලේ. එයාගේ අවශ්‍යතාවයට ආවේ නෑ. එයාට අයිතිත් නෑ ඒක. අර කර්මය අවශ්‍යතාවයට මෙතනට ඇවිල්ලා. ඒක කර්මය අවශ්‍යතාව කිwidetildeම දකිනවා. කර්මය ඉවරුණාම ඒක ගියා. කවුරු කෙනෙක් අනේ පරණ පාපිස මේක මෙතන දාලා පවුනේ තාපතේකලි කරන්නේ. ඒක පුච්චල දාන එහෙම නැත්නම් වෙන තැනකට දාන. බලන්න පුළුවන් ඔය තව දෙන්නේ නැල්ලෝ ඒක. ඒක අරන් ගියා. කර්මයේ අවශ්‍යතාවයට මේ සියලුම නාම රූප ගමන් කරනවා. සංචාරයේ දිල තිනවා. අද අපේ එතේ ගොල්ලන්ගේ. අනිද්දට අර ගොල්ලන්ගේ. බඩමුට්ට භෞතික හැම දෙයක්ම සංචාරය කරනවා. අයිතිවාසිකම් සංචාරය කරනවා. අර සුද්ධ හැම තැනම ඇවිදින්නේ ඒ වගේ මේවා ඇවිදිනවා. සමහර වාහනවල ට්‍රාන්ස්ෆෝම් එක ගත්තාම පොතක් වගේ. ඇයි? ඒ තරම් ට්‍රාන්ස්ෆර් වෙලා මේක. ඒ කර්මයට එක මාර්ගෙ වී යනවා. මිනිසුත් එනවා. විවාහ වෙලා ඉන්නවා ඊළඟ දවස් බලනකොට වෙන කෙනෙක් එක්ක විවාහ වෙලාලු. වෙන කෙනෙකුට අයිති. මිනිසුත් එහෙම රැඳෙන්නේ නැල්ලු. සිදුවත් කුමරුට ඒ ගී කාලේ බිරියත් එච්චරලු රැඳෙන්නේ. එතනින් පස්සේ රැඳෙන්නේ නැල්ලු. යසෝදරාට එතනින් පස්සේ එක විනාඩියක්වත් ඒ සිදුවත් එක්ක ජීවත් වෙන්න බැරිලු. එච්චරයි. එතනින් යට නෑ. ඒ කර්ම අවශ්‍යතාවයට ආව කර්ම අවශ්‍යතාවෙ හිටියා ඉවරයි. ඉතිපස්සේ ඒ සිදුවත් කුමරු තමන් එක්ක තමන් යන්න ඕනේ. සිදුවත් කුමරු විතරයි. ලෝකෙ වෙන කවුරුත් නෑ. ඒ විශ්ව ධර්මතාවේ දැකපු කෙනෙකුට භෞතිකයෙන් තමකම හැදෙන්නේ ආත්ම දෘෂ්ටි හැදෙන්නේ එයාට. ඒ හැමදේම ඒකෙන් දකින්නවා. ඒ ධර්මතාවෙන් දකින්නවා. තිබුණොත් තියෙන්නේ කර්ම අවශ්‍යතාවයට, මගේ අවශ්‍යතාවයට නෙමෙයි. ලැබුණොත් ලැබෙන්නේ කර්ම අවශ්‍යතාවයට, මගේ අවශ්‍යතාවයට නෙමෙයි. දුන්නොත් යමෙක් දෙන්නේ එයාගේ කර්ම අවශ්‍යතාවයට මිසක් එයාගේ අවශ්‍යතාවයට නෙමෙයි. මේක දකින්න නිසා ලැබෙනකොටම එයා ඒ කර්ම අවශ්‍යතාවය දකින්නවා. එයාට ලැබුණ නැහැ කියලා හිතනවා එයා. එයාට ලැබිලා නැහැ කියලා හිතනවා. ඒක අයිති යාගේ නෙමෙයි කියලා හිතනවා. ඒ නිසා එයා එතන ඉපදෙන්නේ නැහැ. එයා එතන ඉපදෙන්නේ නැහැ. එතන එයාගේ ඉපදීම අයිමි වෙලා. එයාගේ ආත්ම දෘෂ්ටිය ගැලවිලා. වරංගල ඉවරයි.